ඒ කොයි කාලේද බුදුරජාණන් වහන්සේ වැඩින්නේ? දැන් භික්ෂු අපි භික්ෂුණී කියමුකෝ, භික්ෂු භික්ෂුණී, උපාසිකා උපාසක. එකත් අත්තේ පාතට ගිහිල්ලා. මොකද අද උපාසක මහත්තුරු බයයි ස්වාමීන් වහන්සේලාට කිට්ටු වෙන්න. ඉතින් බවලකු දුවේ දිහා බලාගෙන තමයි බණ කියන්න වෙලා තියෙන්නේ. ඈ හැමදාම මම කියලා තියෙනවා උපාසක ඇත්තන්ට ඉස්සරහට එන්න කියලා. ඈ බොහෝම ආදරබනයි හැමදාම මතක් කරනවා මම. දැන් වයසක ගොඩක් අම්මල හැම බොහොම කොන්ද ඍජුව තබාගෙන කෙලින් ඉන්න තරුණ ඇත්ත ඉන්න විත්ති වලට හේත්තිද ලැජ්ජාවේ බලන්නේ. ඈ ඉතින් භාවනා කරන වෙලාවට නම් අයින් වලට ගියත් කමක් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මේ උපාසක මහත්තුරු ඉස්සරහට එනවා නම් හොඳ වෙන්නේ. මොකද ඉස්සරහින් ඉන්න පිරිස දිහා බලගෙන තමයි බණ කියන්නේ. නේද? ආපහු ওই තැනට නෙන්ද? නැත්තම් ඔක හැදෙන්නේ. ආපහු උතෙන්ටම භාවනා කරනකොට එන්න. මොකද මේ ඉස්සරහා ඉන්න දෙ දෙහි බලගෙන තමයි බණ කියන්නේ. ඒක නේන්න. හැම ඉස්තර උපාසක මහත්තුරු කියන ගානේ හූමිටි දෙනවා. මොකද්ද කියන්නේ? එහෙයි කියන්නේ. දැන් උපාසක මහත්තුරුන්ට එහෙ කියන්නේ උපාසක මහත්තුරු කියන්නේ. ඔය මට වඩින්ද කියන්නේ බැනුම් ගන්න තමයි හැමදාම. එහෙනම් මේ සාධිකාරයක් දෙන්නද? එතකොට දැන් මට මතක් කළා මෙව්වා වෙනදර ධර්ම සාකච්ඡාවකට ගියාම එක ප්‍රශ්නයක් යහන්නේ. ඊට පස්සේ පැය කමාරක්ම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ධර්ම සාකච්ඡාවක් නම් වෙන්නේ නැහැ. එහෙනම් මේ අද ධර්ම සාකච්ඡාවක්ම කරන්න කියලා. ඒ හින්දා මේ ඉතින් ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න. ප්‍රශ්න නැද්ද? අහන්න බලන්න. පිළිකුල් භාවනා විදර්ශනාව අපි මේ ස්වාමීන් වහන්සේට කියනවා.
පිළිකුල් භාවනා විදර්ශනාවට කරනවා කියලා කියන්නේ දැන් පිළිකුල් භාවනාව කියලා කියන්නේ සමතය වඩන භාවනාව. සමතය වඩන තමයි පිළිකුල් භාවනාව කියලා කරන්නේ. ඒක සමතයෙන් නැත්නම් පිළිකුල් භාවනාවෙන් වෙන මූලික දේ තමයි මේ රාගය දුරු කරන්නේ. යම් රූපයක් අරපියා යම් ආස්වාදයක් තියෙනවා ඒ රාගයෙන් ඇතර එක තමයි පිළිකුල් ලැබීම කරන්නේ. දැන් මෙහෙම කරනකොට අපිට මේ වරණකොට අපිට මේ රාග කෙලෙස්ෙ දුර වෙන මොනවාද අපිට පිළිකුල් ලැබෙන්නේ බලනකොට ඒස් වල ලොල් වල ආදී මේ කොටස් වල පිළිකුල් හැකියිසම් පිළිකුල් සංඥාව ඇතිවන ඇතිකර වෙන විදියට අපි මේක වරණකොට අන්න අපිට මේ කොටස් අරගෙන නැත්නම් මේ කය අරගෙන යම් රාග ස්වභාවයක් ඇති වෙයි නම් මේ රාග ස්වභාවය යන්නේ නැති වෙනවා. නැති වෙනකොට වෙන මොකද? අන්න හිත හොඳට සමාධිය. හිත හොඳට සමාධිය වෙනවා. දැන් සමතේ හිත සමාධිය ඉනකොට දැන් එයාට මේ තුල රාගයක් නැහැ. රාගයක් නැහැ. මේක පිළි ස්වභාවයක් නැහැ. ඒකෝට මෙන්න මේ සමාධියක් වෙච්ච හිත ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? විදර්ශන අරමුණ අරගෙන මේ සමාධිය පාදක කරගෙන විදුල් භාවනාවෙන් ඇති කරගත් යම් සමාධියක් තියෙනවා නම් මේ සමාධිය පාදක කරගෙන අනිදර්ශන භාවනාවේ කියන දේ. ඒක නේන තමයි මේ විදුල් භාවනාව විදර්ශනාව. විදර්ශන විදුල් භාවනාවේ වඩලා මේ උතුම් නිවනට පත් වෙන්න පුළුවන් කියලා කියන්නේ එහෙමයි. විදුල් භාවනාව විතරක්ම වඩලා කියන පිළිවක් වෙන්නේ නැහැ. විදුල් භාවනාව පාදක කරගෙන සමථය පාදක කරගෙන අන්න විදර්ශනා භාවනාව කියන්නේ. අපිට පුළුවන් හොඳට දැන් මුණක් තියනවා නම් ඒ පිළිපුල් හැටියට අපි අරගත් මේ කොටස්ම අපි විදර්ශනා අරමුණ හැටියට අරගන්න පුළුවන්. විදර්ශනා අරගෙන ඉන්නවා මේම පුළුවන් විදර්ශනා වලදී අපිට පිළිපුල් සංඥා යම් ආකාරයේ පිළිපුල් සංඥා කියලා ගන්න පිළිපුල් වන ආකාරයේ යම් ආකාරයේ සංඥාව කියලා ගන්න මේ සංඥාවන් දෙද ඇති නැති බලමින් මේ වගේ අපිට ආත්ම සිත්ය නැතුවන ආකාරයේ බලමින් දැන් පුළුවන් සැපරි විතර වෙනවා නැතිනම් පුළුවන් මේ ආකාරයේ ඉබෙන්න.
එතකොට පිළිකුල් භාවන ඈ හරි එහෙනම් එතකොට දැන් ආමඳුරණවන්ත පැහැදිලි කරපු ක්‍රමය තමයි සාසනයේ මූලිකම ක්‍රමය ඒක තමයි. ඊට පස්සේ ඒකෙම තව කොටසක් තියෙනවා සියලු සංස්කාර ධර්මයන් පිළිකුල් සංඥාවෙන් බලනවා කියන කාරණාව. සබ්බ සංකාරේසු අට්ඨියේච හරාචි jigucchati කියලා. සියලු සංස්කාර ධර්මයන් කෙරෙහිම සිවිකිත වෙනවා. දුරු කරනවා. ලැජ්ජිත වෙනවා. ලැජ්ජ වෙනවා. කියන්නේ පිළිකුල් කරනවා. සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි එතකොට එතනක් තියෙන පිළිකුල හැබැයි එතන පිළිකුල අද මෙහෙම කරනක් තියෙනවා. පිළිකුල කියන කාරණාවේදී අද අපි දන්නේ මේ ටිකක් මේ පටිගය මිත්‍ර ස්වභාවය. පිළිකුලේදී පිළිකුල් කියලා කියන්නේ මේ අපි දැන් දුගඳයි ජරා වගේ කියන එකටත් අපි පිළිකුල් කියනවා. දැන් පැවැත්මම මේ පැවැත්මම පිළිකුල් කරනවා. ඒ කියන්නේ සුබ නැහැ කියන අර්ථයෙන්. අසුබයි කියනවා අපි සුබ නැහැ කියන අර්ථයෙන්. එතකොට සුබ නැහැ කියන එක අපිට එක එක මට්ටම් වලට එක එක ප්‍රමාණ වලට ලැබෙනවා. අපි රූපේ දුගඳ නිසා සුබ නැහැ. අපි කියමු දැන් වේදනා සංඥා සංකාර විඥාන වගේ දේවල් මේ දුක නිසා සුබ නැහැ. මේක දුක නිසා සුබ නැහැ. කියලා ඒ වගේ අසුබයි කියන ධර්මතාවය නැත්නම් පිළිකුල් කියන කාරණාව ඒ ස්වභාවයට එනකම් මේ ශාසනයේ පෙනෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට අතෙන් තව කාරණාවක් මට මතක් කරනවා. දැන් අපේ හාමුදුරන් වහන්සේ මතක් කරපු ආකාරයෙන්ම සමත භාවනාව කියන්නේ මේ නීවරණ දුරු කරගන්න පිළිකුල් භාවනාවෙන් පිළිකුල් භාවනාව නීවරණ දුරු කරගන්න ගමම විදර්ශනාවට යොමු වෙන්නට ඕනේ. ඒකම ඊට පස්සේ අපිට හොඳ කරුණක් මතකයේ තිබුණා නම් තියෙන වටිනාම හිතන ඊයේ රෑ ස්වාමීන් හොඳ ධර්ම දේශනාවක් කළා නේද? ඒ ධර්ම දේශනාවේ බොහොම වටිනා කොටසක් කියුණා කියලා මට නම් මතක තියෙනවා. මේ පින්වදින්න මතක නැහැ. මේ ශරීරයේ අනිත්‍ය වශයෙන් වේවා දුක් වශයෙන් වේවා අනාත්ම වශයෙන් වේවා අසුභ වශයෙන් වේවා කොහොමද බලන්නේ කියේ? නේතං මම නේසු හමස්මින් නිමේසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියන අවබෝධයේ පිහිටලා මේක කළොත් එතකොට අපිට සමත අපේ හාමුදුරුවන් වහන්සේ මතක් කළ න්‍යායයට තමයි දහම සිද්ධ වෙන්නේ. නමුත් අන්තිමට පිරීමට යන්නේ විදර්ශනාව. මම මගේ මගේ ආත්මය නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන අපි මේ කාරණාව කළොත් ඕක තව පැත්තකින් අපි මතක් කළොත් දැන් අසුභය භාවනාව අපි කරද්දී අසුභය අපි බලනවා. දැන් අපි කියමුකෝ අපි මේ අසුභය ආත්ම කරගත්තොත් අපිට එන්නේ කලකිරීමක් නෙමේ ද්වේෂයක් අකමැත්තක්. අපි කියමුකෝ රාහවල් මිනිස්සුන් කබ පෙරාගෙන ඉන්නවා කිව්වම එන්නේ හිරිකිතක ඒක පටිගය මිශ්‍ර එකක් මිසක කලකිරීමක් දෙන්නේ නෑ නේද? එතන තියෙන්නේ මේ තරහවට වගේ ගැටෙන ස්වභාවයක් නේද? එතකොට ඒ වගේ වුණොත් එතන අපිට පිළිකුල් සංඥාව වැඩිලා තියෙනවා. අපිට වැඩිලා තියෙන්නේ මොකද්ද? පටිග සංඥාව නේද? එතකොට කොහොමද අපි පටිග සංඥාව ඇති නොවන විදිහකට පිළිකුල බලන්නේ? ඒකද මේ ගෙවල් දොරවල් වල වුණත් ඒ ගිහි මේ සම්බන්ධතාව වලට වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දහමේ අවබෝධයත් එක්ක මේ කාරණාව කරනවා නම් මොකද මේ කාරණාවෙන් විදර්ශනේ ඒ අසුභේ වැඩෙන මට්ටමට තමන්ගේ කෙලෙස් දුරු වෙනවා. කෙලෙස් දුරු වෙන ගමන්ම අසුභ භවනාවෙන් භවනවත් වෙනවා. නමුත් ඇලීමකට ගැටීමකට යන්නේ නැතුව. මම අර මතක් කරලා තියෙනවා හැම වෙලාවෙම අපි අසුභ භවනා කරද්දී අසුභයේ සමාගිහුව අනුන්ගේ නොවි අසුභයේ අනාත්ම වුණොත් අපි එතන ඇලින්නේ ගැටෙන්නේ එහෙම නැහැ කියලා. මම අර මතක් කරලා තියෙනවා අනාත්ම සංඥාවත් ආත්ම සංඥාවත් අතර ටිකක් වෙනස. දැන් අර කතාවක් කියන්නේ ඔන්න එක මිනිහෙක් බෝට්ටුවක නැගලා යනවා. හික් බෝට්ටුවක් ඇවිල්ලා මේ බෝට්ටුව හැප්පුණා. ඉතින් මොකුත් ගානක් නැහැ. ඊට පස්සේ ආපහු බෝට්ටුවක් ඇවිල්ලා හැප්පුණා. හැප්පෙනකොට ඒ බෝට්ටුවේ මිනිහෙක් හිටියා. ආම්මයාට තරහ ගියා. මේ ගෙනල හැප්පුවා කියලා. දෙකම හැප්පුණා. ඉස්සෙල්ලේ කී තරහ ගන්න හේතුවක් තිබුණේ දෙවෙනි කී පුද්ගලයෙක් කියලා තරහයි. ආපහු වර මතක් කරනවා. දැන් අපි ගමනක් එහෙම යනකොට කකුල සාමාන්‍ය ගලක මුලක හැප්පෙන සමහර නියපොත කැඩිලා යනවා. අපි කවුරුවත් යන්නේ නැහැ ආපහු මේ ගලට හරි මුලට හරි ගහන්න යනවා අපි කවුරුත්. නිකන් කවුරු හරි කෙනෙක් අතින් පාරක් එහෙම ගැහුවොත් කම්බුලකට එහෙම මට ගැහුවා නේද කියලා වෛරත් දැඳලා මේ ගහලා දැනලා මෙලෙක් දේවල් කරනවා. අර තරම් මේ විදුරත් නෙමෙයි. අපි මේ විදීම නිසා නෙමෙයි එතකොට මේ තරම් ඇවිසිලා තියෙන්නේ නේ. කෙලෙස් නිසා. එතකොට ඒ වගේ දැන් අසුබය කියන එක පුද්ගලයේ ගෙවුනොත් මගේ හරි අනුන්ගේ හරි වුණොත් ඇති වෙන්නේ කලකිරීම, ද්වේෂ, පටිගේ හා සම්මිශ්‍ර කලකිරීම. නමුත් අපිට අසුභය තමන්ගේ හෝ අනුන්ගේ නොවි අසුභය අනාත්ම එකක් වුණොත් මේ රූපයේ පවතින මේ වගේ අසුභ වූ ස්වභාවයක්. ඒ රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි මේ රූපේ මේ අසුභ වූ රූපයේ ස්වභාවය මෙන්න මේ බඳුයි කියලා අපිට රූපය පිළිබඳ මනාව දැක්මුත් එක අසුභය වැඩුණොත් මෙන්න මේ තුලිනුත් අපිට මේ අසුභ භවනාව තුලිනුත් පටිච්ච සම්පන්න ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ හැම වෙලාවෙම අසුභය තමාගේ නොවි අසුභය අනුන්ගේ නොවි අසුභය අනාත්ම වෙන ආකාරයට බලන්න පුළුවන් නම් එතන විදර්ශනාවට වැඩයි. දැන් අපි අර කීදන් මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් නහර මේ වගේ නොයේ කුණප කොටස් සිහි කරලා බලන අපි බැලුවත් අපිට මේක මගේ කියන හැඟීම ඇතුව නම් අපි බලන්නේ මගේ ඇඟේ තියෙන්නේ මේ කොටස් කියලා බැලුවොත් අපිට මේකෙන් අවශ්‍ය කාරණා වෙලා නැහැ. මේ කාරණාව බැලීම නිසා දුරු වෙන්න ඕනේ කෙලෙසි අපි තර කරගෙනයි මේ බලන්නේ නේද? එතකොට මේ මගේ ඇඟේ තියෙන්නේ නැත්නම් අපේ ඇඟේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන්නේ මෙහෙම කියන කාරණා නෙමෙයි. මේ රූපයේ ස්වභාවය මේ වගේ අසුබයි. මේ අසුබ වූ රූපය ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි නැති වෙන්නේ මේ මෙහෙමයි. එහෙනම් මේ රූපයේ හේතු ප්‍රත්‍යය නේද කියන අවබෝධයකින් යුක්තව බලන්න පුරුදු වුණොත් අපි එතකොට අපිට හම්බ වෙන්නේ රූපය අනාත්මයි. අන්න ඒක. තේරුණාද? ප්‍රශ්න ලියුන නැද්ද? ඈ? ලියුන මදිද? කියන්නේ කොහොමද බලාපොරොත්තු
වෙන්නේ? මේක කියන්නේ දාර අසුචි කියන්නේ සුපතඥා කැටිලක්. මේ ඉඳන් මේ සංඛාරක තුන්ට මේ ඒකේ පිළිකුලක් නැහැ. ඒකෝ ඒකිට පිළිකුලක් නම් අසුචි පිළිකුලක් නම් මේ ප්‍රභේදයක් නැතිව. මං සංඛෝ වේවා සංඛාරක තුන්ට වේවා ඒකිට පිළිකුලක්. නමුත් මේ දෙදලා අතර මේක බැල්ලිමේ ස්වභාවය වෙනස් බවල් මේ පිළිකුල ඇති වෙන්නේ හේතු නැති. අර ඉන්නේ අපි නම් අසුචිතික කුංජිකාවේ ඉඳලා බලන් ඉඳලා තියෙන්නේ පිළිකුලා ගන්න. අපි දැන් හිතමුකට අක්ෂරනේ මේ කියන දෙයෙන් පිළිකුල් සංඥාව ඇති වෙලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් දැන් මේ මාංශ ආහාරයයි දෙවියන් අතර ගන්න ආහාරය ස්වභාවය ගන්නකොට දැන් දෙවියන් දැන් මේ මාංශ ආහාරය කියන එක දෙවියන්ට මහා පිළිකුලක් වෙනවා. පිළිකුලක් කියන්නේ. එතකොට මේ දෙවියන්ට මේක මේ ආහාර ටික පිළිකුලක් නාන මාංශයක මේක පිළිකුලක් වෙන්නේ. නමුත් ඇයි මේ ආහාර ටික පිළිකුල වෙන්නේ මාංශයක? අපි පුංචිකාරයෙන්ම ගන්න ආහාර ටික සුභවදී නැකරන්නේ. හොඳ සංහාවෙන් මුත්‍ය වශයෙන් ආහාර ටික පිළිකුල හැටියට මම කියන්නේ. මේ සුභ හැටියටම අරන්නේ. ඒ නිසා අපි මේ ආහාර කෙරේ පිළිකුලක් එන්නේ නැහැ. දැන් අපි ආහාර ටිකට පිළිකුල සංඥා ඇති පිළිකුල කරගන්න නම් අපි දැන් මේ ආහාර කෙරේ පිළිකුල ඇතිවන විදිහට අපි මේ හිතනවා. අර අපි කිව්වට අපිට පුංචිකාරයෙන් ළම මේ පිළිකුල සංඥාවෙන් බලන්න උදෙකින් තමයි අර පිළිකුලක් තියෙන්නේ. නමුත් අපි අන්නේ වගේ අපි හැමදාම ආහාරයකට සුභවටින් බලන්න සුදු කරලා තියෙන ඉඳලා ආහාරයට එන්න තමයි අපි මේ කයට පිළිකුලක් අපිට ඇදෙන්නේ නැහැ. මේවට සුභ සංඥාවෙන්න බලන්න ඉඳලා. නමුත් අපි උරුබල දැන් මේ ඒක තනිකර තහවුරුද. මේ සුභ කිය හැටියේ ධම්ම ආකාරයෙන් බලවන අපි දැන් නිරන්තරයෙන් පිළිකුල සංඥාව පොඩිම විදිහටම මේ පිළිකුල සංඥාව වඩනවා. පිළිකුල සංඥාව වඩනකොටයි අපි මේ ආහාරය ගැන පිළිකුල මේ කය ගැන පිළිකුල කියනව මෙන්න ඇති වෙන්නේ. ඒතකොට ඒක මේක විලාසින් අපි මේ ඒ දක්ෂින දේවල් ඒ යන දේවල් වල ගන්න අපේ මේ ඇති කරන් කියන මේ විපරීත වූ සංඥාවන්ගේ ප්‍රභාව මත තමයි අපි මේ පිළිකුල ඇති වෙන්න එන්න සුබ ඇති වෙන්න නොපිළිකුල ඉන්න මේ වෙනස ඇතිලා තියෙන්නේ අපි තියෙන ඇති කරන් කියන මේ සංඥාවන්ගේ දානත් වෙන මත. ඒතකොට අපි බලන්න ඕනේ දැන් යමක් දකින්න එක්වට පිළිකුල ඇති බලන්න එපා. නොපිළිකුල ඇතිද බලන්න එපා. කරන්න ඕනේ ඒක ඇත්ත වගේ කරන්න ඕනේ. දැන් අපි පිළිකුල බලනවා කියලා කරන්නේ මොකද්ද? මේක ඇත්ත වගේ කරන්නේ. ඇත්ත බලනකොට ධර්මයට අවබෝධ වෙනවා මේක පිළිකුලක්මයි කියන මෙන්න මේ අවබෝධයක් තියෙනවා. ඒත් අර වගේ ඇත්ත බලන්නේ නැතුව කෙනෙක් පිළිකුලක් දැක්ක කියලා නම් ඒ අවබෝධයේ යුක්තව ඇතිවන පිළිකුලක් නෙවෙයි. දැන් අපි අසුචි පිටක ගලේ පිළිකුල ඇතුලේ බලනකොට ඒතර අපිට අවබෝධයේ යුක්ත ලැබෙච්ච පිළිකුලක් තියෙනවා. එතන අන්න එතනදී අපි එදලා කියනවා මේ ද්වේෂය කියන අපි මුදේ මාර්ගයේ ද්වේෂය නැත්නම් කපිදහා යෙදිලා ඇටෙච්ච අසුම ගන්නවා නැත්නම් පිළිකුල් ගන්නවා. එතකොට අපි ඒකේ මෙහෙම පිළිකුල් ඇටින් බලන්නේ නැත්නම් ඒක ඇත්ත බැලුවොත් අනිකෝ දැන් මේම විදිහට පිළිකුල් ගන්නවා කියන එක. ඒක අන්නේ ඇති කරගත්තොත් එයාට ඒ ඇතුල පිළිකුල ගැටිලා ආකාරයේ ද්වේෂය විශ්වච ආකාරයක ඇති වෙන්නේ නැහැ. ඒක අන්නේ වගේ අපේ ඇතුලේ පිළිකුල් ගන්නවා කියන එක මේ හැමදාම අපි ඇත්ත දරනකොට අන්නේ මේ පිළිකුල් ස්වභාවය. ඒවයිනේ ස්වභාවය අපිට අවබෝධ වෙනවා. ඒක ඒකම තමයි අපිට මේ පිළිකුල වඩනවා කියලා නැත්නම් අතුල විදිහට වඩනවා කියලා අපි කරන්නේ කිනුනේ විදිහට. මෙතන අන්නේ අපි තමයි අපි මේ පිළිකුල හෝ නොපිළිකුල කියන එක ඇති වෙන්නේ.
සර් ප්‍රශ්න ගැටුම් නේද? ප්‍රශ්න ඇක්ටි වුණාද? ප්‍රශ්නයක් අහන්න මේ ප්‍රශ්නෙට උත්තර පුළුවන් විදිහට දෙන්න ඊට පස්සේ අපි ඒක පැහැදිලි කරගමු ඈ දැන් අපි ජලයට ගිහිල්ලා කියනවා දර කෝටු ටික. මම දර කෝටු 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 10ක් විතර ගෙනල්ලා දැන් කෝටුවක් විතරයිනේ තියෙන්නේ. එක කෝටුවක් ගත්තොත් එක කෝටුවක්. මෙහෙම ඊට පස්සේ මේ කෝටු 10ම එකට අරගෙන ලනු ගොඩ ලනු කෑල්ලකින් අපි එකට කියලා බඳිනවා. දැන් මොකද වෙන්නේ? දර මිටියක් හම්බ වුණා. දැන් ඔන්න අපිට දර මිටියක් හම්බ වෙනවා. හිතට මේක ටිකක් නිවෙන්නේ ගන්න ඕනේ කරුණාක ඈ. දර මිටියක් හම්බ වෙනවා. දැන් අපි මේ දර මිටිය දැක්කට පස්සේ අපිට කැමැත්තක් දර මිටිය ෂෝක් දර මිටියක් කියලා අපිට කැමැත්තක් එනවා. හරිද? ඔන්න දැන් අපිට ලෝභයක් ආවා කියන්නකෝ. දැන් මේ ධර්මිතිය අකමැත්ත ධර්මිතියට ලෝභකමක් ඇතිව අයියෝ මේ ධර්මිතියට මම ලෝභකමක් ඇති කරගන්න. දැන් මේ ධර්මිතියේ තියෙන ලෝභකම නැති කරගන්න ඕනේ කියලාත් අපිට හිතුණා කියන්නේ. දැන් අපි ධර්මිතියේ තියෙන ලෝභකම නැති කරගන්න අපි ගන්න දැන් ධර්මිතිය හම්බ වෙන තාක් ධර්මිතිය හම්බ වෙන එක තමයි මේ දෝෂේ. ධර්මිතිය හම්බ වෙනකන් අපිට ලෝභකම නැති කරන්න බෑ. දැන් ධර්මිතිය අනිත්‍ය බලන්න ඕනේ අපි. තේරුණාද? එතකොට ලෝභකම නැතිනම් දැන් ධර්මිතිය අනිත්‍ය බලනවා අපි. කොහොමද දැන් අපි දර කෑල්ලක් අරගෙන දර කෑල්ල උන රහින හොඳට. රැහැලා 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 දැන් මේ ධර්මිතිය හොයන්න හදන්නේ අපි. ධර්මිතිය අනිත්‍ය බලන්න. එතකොට දැන් ඔන්න එතන ධර්මිතිය තියෙනවද? ධර්මිතිය ඇතුලින් හම්බ වෙයිද අපිට? ඕන් දැන් ධර්මිතිය බැලුව නෑ ඒක. ඊගාව කෝටු කෑල්ල අරගෙන ඔන්න කෝටු කෑල්ල ඇතුලේ බලනවා දැන් ධර්මිතිය නෑ. ඊගාවට ආපහු කෝටු කැලේ ටික 10ම අරගෙන බලන ඕන ධර්මිතිය නැහැ කියලා අපි තීරණය කරනවා. නමුත් ධර්මිතියයි කියලා අපිට ජීවිතේ හම්බ වෙලා යම් තැනකින් යම් කෙලෙසයක් ආවනම් ඒ කෙලෙසියේ තියෙන දැන් අපි කිට්ට වෙලාවක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ධර්මිතියන්නේ කෙලෙසාවේ. ධර්මිතිය අනිත්‍යයි කියලා බලන්න ඕනේ. දැන් අපි බැලුවේ ධර්මිතිය අනිත්‍ය බලන්න මොකක් ඇතුළේද බැලුවේ? ධර්ම කෝටි ඇතුළේනේ බැලුවේ. දර කෝටි ඇතුලේ බලන අපිට දර මිටියකින් ආපු කෙලෙසිය දුරු වුණොත් තමයි පුදුමනේ. දුරු නොවුනොත් පුදුමද නැහැ. මොකද අපිට දර කෝටියකින් හෝ දර කෝටුවක් ඇතුලෙන් එන කෙලෙසියක් ඩායි නැහැ. දර මිටිය ඇති උනේ කොහොමද? දර මිටිය නැති වෙන්නේ කොහොමද කියලා හොයලා දර මිටිය අනිත්‍යතාවය හොයාගන්නේ නැතුව අපි දර මිටිය අනිත්‍යතාවය ඒ කියන්නේ දර මිටිය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන කාරණාව හොයන්නේ නැතුව අපි කරන්න හදන්නේ මොකද්ද? දර නිතිය ඇති වෙන්න හේතුච හේතු ටිකේ. දර නිතියෙන් ආපු කෙලෙස්ය දුරු කරන්න හොයන්නේ මේ දර කෝටි ඇතුලේ. දර නිතිය ඇති වෙන්න හේතුච හේතු ටිකේ. නේද? තේරෙනවද මේ කියපු උපමාව? ඒ වගේ එතකොට මෙන්න මෙතන පටිච්ච සම්පන්න ධර්මතාවය අපි තෝරගන්න ඕනේ. දැන් හොඳට මෙතනදි බලන්න මෙහෙම කාරණාවක් මේ ශාසනයේ තියෙනවා. දැන් අරගත් සවිත් මහ රහතන් වහන්සේ වුණත් ධර්ම අවබෝධ කරගත්තේ ජී ධම්මා හේතු පබතේ සං හේතු තථාගතවාහ තේ සංචය නිරෝධේ එවං වාදි මහ සම්මන කියලා යම් හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා නම් ඒ ඵලයට හේතුවත් එහි නිරෝධය තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා හේතුඵල ධර්මයක් වෙන්නේ. යන්තිංච සම්බේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ සියල්ල හේතු නැති වෙන නැති වෙන කියලා මේ නොයකාකාරයෙන් හේතුඵල ධහමක් මේ පෙන්නලා තියෙන්නේ. ඔය හේතුඵල ධහමට පාළියෙන් කියන මොකද්ද? පටිච්ච සමුප්පන්නයි කියනවා. පටිච්ච සමුප්පන්න වූ නැත්නම් මේ හේතුඵල ධහම පිළිබඳව අපිට ලබාගත යුතු මූලික වූ දැනුම නැතුව අපි මේ ධහම යොදා ගන්න හදන නිසා තමයි මේ කාරණාව අපිට වෙන්නේ. අපි අතනම අර උපමාවම ගමු. හේතුවක් නිසා හටගන්න ඵලය මේ හේතුඵල ධර්මයෙන් පෙන්වන්නේ. පටිච්චසම්පන්නයි කියන වචනේ තේරුම හේතු නිසා හටගන්න ඵලය හේතු එකක් එකකට අයිතිත් නැහැ, හේතු ඔක්කොටම අයිතිත් නැතුව හේතුන්ගෙන් බැහැරත් නොවි හේතු නිසාම හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන දර්ශනයක්. දැන් අපි කියමු දර කෝටුව 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 ගත්තොත් දැන් මේ දෙක දර කෝටුවක් කියන්නේ හේතුවක්. මේ දර කෝටුවක් කියන්නේ මිටියක්ද? නෑ. තව කෝටුවක් ගත්තොත් ඒක දර කෝටුවක්. මේ දෙක මිටියක්ද? කෝටුවට මිටියක් කියන්නේ නෑ. මේ වගේ ඔන්න කෝටු ටිකක් ගෙනාවා කෝටු 10ක්. දැන් එකක් ඇතුලේ තියෙනවද දර මිටිය? නෑ. දැන් කෝටු 10ම එකට තිබ්බහම ඔන්න අපිට දර මිටියක් නැවෙනවා. හම්බ වෙනවා. දැන් මේ කෝටු එකක් ඇතුලේ එකක් එකක් ධර්මිතියද? එහෙනම් කෝටු 10ම ධර්මිතියද? ඔව් නේද? කොයි නැහැ කියන්න තියෙන හේතුව මොනවද? එහෙමනම් මේ කෝටු ටික ඔක්කොම ධර්මිතිය නම් මේ කෝටු ටික මොන විදිහට තිබ්බ ධර්මිතිය තියෙන්න ඕනේ? මේක කුඩු කළා දාලා තිබ්බ ධර්මිතිය තියෙන්න බෑ ඔක්කොමනේ. නමුත් කොහොම තිබුණත් ධර්මිතිය කියලා දෙන්නේ නැහැනේ. එහෙනම් මේ කෝටු 10ම අඩංගු ටික එහෙමම තියෙනද? අපි කුඩු කළා බෝර බහකේකට දැම්මොත් අර ටිකේ අඩංගු ටික කිසි චුට්ටක්වත් අඩු වෙන එහෙමම තියෙන්නේ. එහෙම ඒ කැලි 10ම ධර්මිතිය වුණා නම් එතනත් අපි ධර්මිතිය ලැබෙන්න ඕනේ. එන එකකින් තේනවා මේ කැලිය ඔක්කොම ටික ධර්මිතිය නෙමෙයි. එකක් එක ධර්මිතිය නෙමෙයි ඔක්කොම ටික ධර්මිතියක් නෙමෙයි. නමුත් මේ හේතු ටිකෙන් බැහැර ධර්මිතියක් හම්බෙන්නේ නැහැ. මේ හේතු ටිකම තියෙන්නත් ඕනේ. නමුත් මේ නිසාම අපිට හම්බුනේ නැගිච්ච ධර්මතාවය. නේද? අපිට දැන් පුළුවන්ද අපිට මේ ලැබුණු මේ ධර්මිතියක හැඩේ පේන එක අපි දර කෝටු වලට අයිති කියලා හිතුවොත් හරිද? නෑ. එතකොට දර කෝටු වලින් බැහැර එකක් කියලා හිතුවොත් ඒත් වැරදි. නමුත් මේ දර කෝටු ටික නිසාම ලැබුණු දර මිතියක් නම් තියෙන්නේ දැන් දර මිතියෙන් ආපු කෙලෙසේ දුරු කරන්න අපි දර කෝටු ඇතුලේ බලලා කවදාවත් හරියන්නේ නෑ. එහෙම බලන අපිට ආපහු ධර්මිතියට හේතු ටික එකතු වෙනකොට ධර්මිතිය හැදෙනකොට අර කෙලෙසේ ආයෙත් එනවා අපිට. මොකද ධර්මිතිය සහ මිතියගේ ධර්මිතිය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන අවබෝධයක් ඇති වෙලා නැහැ අපිට. අර කෝටු ඇතුලේ බලනකොට ඒ වෙලාවට ධර්මිතිය කියන අදහස අපෙන් අතහැරෙනවා. එතකොට ඒ වෙලාවට ධර්මිතියෙන් ආපු කෙලෙසියත් යට යනවා අපිට. ධර්මිතියකින් ආපු කෙලෙසිය ඒ වෙලාවට යට යනවා. මොකද දැන් ධර්ම කෝටුවට අපි දී යොමු වෙලා නිසා. නමුත් අර ධර්මිතියෙන් ආපු කෙලෙසිය දුර වෙලා නම් නෙමෙයි මේ. ඒ ප්‍රශ්නේ එහෙමම ඒක පැත්තකින් තබලා ඉන්නේ කරන්නේද? ආයෙත් මේ හේතු ටික එකතු වෙනකොට ධර්මිතියක් අපිට හම්බ වුණොත් ආයෙත් අර කෙලෙසිය එහෙමම වෙනවා. මොකද ධර්මිතියකින් එන කෙලෙසිය හඳුනගෙන ඒ කෙලෙසිය දුර වෙන ආකාරයට කටයුතු කළම නැති නිසායි මේ කාරණාව. තේරෙනවද? අපි තව ඔය එක ප්‍රශ්නයක් නම් අපි තව එක ටිකක් බලමු. දැන් ධර්මිතිය කියන කාරණාව කෝටු වලට අයිති නැහැ කියන කාරණාව අපි දැන් අමු නැටි ටිකක් ගත්තොත්. ඔන්න අපි මේ නැටි ටිකෙන් හදනවා වලඳක් මුට්ටියක්. දැන් අපි හිතන්නේ මුට්ටිය කියන්නේ මේ නැටි ටිකමයි, නැටි ටික කියන්නේ මේ මුට්ටියමයි කියලානේ. නේද? නමුත් මේ නැටි ටික නිසාම අපිට මුට්ටියක් හම්බ වුණොත් අපිට මේ හම්බ වෙන මුට්ටිය මේ නැටි ටික නිසාම හම්බ වුණාට හම්බෙන මේ හැඩය මුට්ටිය එහෙම මේ නැටි ටික එහෙම නෙමෙයි. ඇයි මේ හම්බ වෙන හැඩය නැටි ටික වුණා නම් අපිට පුළුවන් කමක් නැහැ මේ නැටි ටික ආපහු වෙන ආකාරයකට රවුම් කළා ඒතෝ නම් ඇටිලියක් හදන්න පුළුවන් නේද? පුළුවන්. නමුත් එහෙම බැරි වෙනවා මුට්ටියක්ම නම්. දැන් ඒ හදන නැටි අමුයෙන් ගත්ත නැටි ටිකකින් ඕන්න අපි මුට්ටියක් හැදුවා. ටිකකින් ඒක ආපහු පොඩි කරලා ඉවරලා ඒ නැටි ටිකම අඩුවක් උන්ට ගුළු කරලා ආපහු පුළුවන් අපිට ඇටිලියක් හදන්න. ආපහු ටිකකින් පුළුවන් තවත් මොකක්ද? නෑබිලියක් හදන්න. පොරහක් හදන්න පුළුවන්. දැන් මේ ධාතුව එක එක ආකාරවලට පිහිටන ආකාරයට එක එක හැඩ නැවෙනවා. නමුත් අපිට නැවිලා නැවිලා හම්බ වෙන හැඩ කවදාවත් මේ ධාතුව වෙලා නැහැ. ධාතුව නිසාම එක එක හැඩතල නැවෙනවා. ඒ ධාතුව අන්නාකාරයකට පරිවර්තනය වෙනකොට අර මැවිච්ච ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වෙන ආකාරයකට පිටනවා. පංචවිධ යෙය මණ්ඩලය කියලා අහලා තියෙනවා නේද? ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පස්සුනේ මුළු තුන් ලෝකෙම ඉතුරු නැතුව පස් ආකාරයකින් අවබෝධ කළා. මුළු තුන් ලෝකෙම කාරණා පහකින් අවබෝධ කරගත්ත මේකට කියන පංචවිධ නිජ මණ්ඩලය කියලා. සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන කියන ධර්මතාව පහකින්. සංකාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල්. හේතුන්ගෙන් හටගත්ත දේවල් විකාර වෙනකොට තියෙන ආකාරය වෙනස් වෙනකොට වෙන ආකාරය. අපි කියමු ඔන්න හේතුන්ගෙන් හටගත් එකක් අපි දැන් මුට්ටියයි කියන්නේ කියලා. ඔන්න මේ සංඛාර ස්වභාවය හටගත් ස්වභාවයේ විකාර වෙනකොට දැන් වෙන ලක්ෂණයක්. ඔන්න පඤ්ඤප්ති. අපි දැන් ඒ හැඩයට පනවනවා මොකද? ඇතිලිය කියලා. ඈ ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ මේ සංඛාරය ආභවිකාර වෙනකොට වෙන ලක්ෂණයක්. ඒකට පනවනවා මුත්‍ය කියලා. එතකොට ඉස්සෙල්ල ටික පඤ්ඤප්ති මේ ලක්ෂණිය නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. එතකොට මෙතන තියෙන දෝෂය මෙන්න මේකයි. අපි අර මුත්‍යයි කියන කාරණාව දිහා බලලා තමයි මෙටි ටික තණ්හා කරන්නේ. අපි හිතාගෙන ඉන්නේ මේ මැටි ටික තමයි මුට්ටිය. මුට්ටිය කියන්නේ මැටි ටික කියලා. අපිට මේ මැටි ටික නිසාම හම්බ වෙච්ච නමුත් මුට්ටියයි කියලා අපිට හම්බ වෙන ධර්මතාවය මේ මැටි ටික නෙමෙයි නේද කියලා මේ හේතුඵල ධර්ම අපි දන්නේ නැහැ. ඒ සිද්ධියම වෙලා තමයි අර ධර්මිතිය ගැනත් මං කිව්වේ කෝටු ටික නිසාම අපිට ධර්මිතියක් හම්බ වෙනවා. ධර්මිතිය කියන කාරණාව මේ කෝටි එකක්වත් නෙමෙයි කෝටි ඔක්කොමත් නෙමෙයි මේ නිසාමයි හටගන්නේ කියන කාරණාව පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. අපි හිතාගෙන ඉන්නේ ධර්මිතිය කියන්නේ මේ කෝටි ටික තමයි. කෝටි ටික කියන්නේ ධර්මිතිය තමයි කියන කාරණාව. ධර්මිතියෙන් ඇති වෙන කෙලෙස්ය සිහි කළා තමයි ධර්ම කෑල්ලක් අපි ගන්න. ධර්මිතියකින් එන කෙලෙස්ය තමයි අපිට එක කෑල්ලකින් පරිහරණය වෙන්නේ. ඒ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ අපෙන්කන් ධර්මිතිය වගේ කියලා කියමුකෝ. ඒ ධර්මිතිය නිසා ධර්ම කෝටු ටික නිසා ධර්මිතියක් අපිට හම්බුණා වගේ රූපය කියන්නේ ධර්ම කෝටුවක් වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ ධර්ම කෝටු ටිකක් කියලා ගන්නකො මේ කෝටු පහ නිසාම අපිට හම්බ වෙනවා මොකද්ද? ඔන්න ධර්මිතියක් හම්බුණා වගේ මම කියන අදහසක්. දැන් අපි මේ මම කියන අදහස නැති කරන්න මොකද්ද මේ කරන්නේ? අර ධර්මිතිය නැති කරන්න කෝටු ඇතුලේ බලනවා වගේ. මේ මම කියන අදහස ඇති වෙන හා නැති වෙන හැටි දන්නේ නැති අපි දැන් මම නැති කරන්න මම මගේ අනිත්‍යතාවය බලන්න මොකද කරන්නේ? රූපිය කඩ කඩ බලනවා. අර ධර්මිතිය නැති කරන ධර්ම කෝටු ඇතුලේ අවශ්‍යනවා වගේ. මේ ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙන ආත්ම සංඥාව මේ පහෙන් එකකටවත් අයිති නොවි. පහමත් නොවි. ඒ නිසාම හටගන්න කෙලෙසියක් කියලා. ඒ නිසාම හටගන්න ධර්මතාවය. ඒක ගැන අපි අවබෝධයක් ඇති කරගන්නේ නැතුව ඒ ගැන අපි කෙලෙසිය දුරු කරන්න කියලා අපි මොකද කරන්නේ? අර ධර්මෝපදේශය තුල බලනවා වගේ ඔන්න රූපය කඩලා බලනවා. ඔන්න මම නැහැ. වේදනාව ගැන බලනවා, සංඥාව ගැන බලනවා, සංකාර ගැන බලනවා. දැන් යම් තැනකින් නම් මමයි කියන කෙලෙසිය ඇති වෙලා ඒ කෙලෙසිය නිසා දුකටපත් උනේ ඒ කෙලෙසිය එහෙමමමයි තමයි. ඒක හිඳලවත් නැහැ. මෙහෙම බලන මේ ස්කන්ධ නිසාම හටගත් ස්කන්ධ වලට අයිති නොවුණු තැනකින් ඇතිවෙන කෙලෙස්යක් ස්කන්ධ තුල දුරු කරන්න හදන අපිට දුරු වුණොත් තමයි පුදුමේ. තව අදාළයක් මම ඔය කියන්නේ අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බලනවා ඔය බිත්තිය දිහා බලනකොට දැන් බිත්තිය රතු පාටයි. දැන් අපි හුණු බාල්දියක් ගෙනල්ලා බිත්තිය ගානවා මේ රතු පාට නැති කරන්න කියලා. ඔන්න නැති වෙනානේ. මොකද එන්නේ? ගාන එකත් රතු පාටයි. ආයෙත් ගාන එක. ආයෙත් රතු පාටයි. ගාන ගාන එක රතු පාට වෙනවා මිසක රතු පාට යන්නේ. මොකද ඒකට හේතුව? ඈ? ආ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ධිට්ඨි රතු පාට වගේ දෙන්නේ ධිට්ඨි රතු පාට හින්දා නෙමෙයි. මේ දාගත්ත කණ්ණාඩිය දෝෂේ. කණ්ණාඩිය ගැලවුණා නම් අපිට මේ හුමු ගන්න හැම ඕනේද? ඕනෙම නෑ. දැන් අපි මේ කරන්නේ යන්නේ ඔහොම වැඩ. ඉතින් මෙහෙ හුමු ගන්නකොට මේක මේ සුදු පාට වුණා නම් තමයි පුදුමයි. රතු පාට කණ්ණාඩිකෙන් බලන අපිට සුදු හුණු ගෑවා කියලා සුදු පාටද පෙවුණා නම් තමයි පුදුමයි. නේද? ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ නිසා ඒක අදාළ නොවි ඒ නිසා උපදින කෙලෙසයක්. ඒ මේ කෙලෙසේ තේරුම් ගන්නෙ නැතුව මේ ස්කන්ධ ගවේෂණය කරලා අපි කෙලෙස් දුරු කරන්න හදනකොට කෙලෙස් දුරු වුණොත් ඒක තමයි පුදුමේ. මෙන්න මෙතෙන්දී දැන් හැමදාම ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවකට රැගෙන ඔන්න ඔක තමයි මට කියන්න බොහොම වටින එක කොටසක් මතක් වුණා. රූපය ගැන හොඳට සම්මර්චනය කළ යුතුයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලිය යුතුයි. අසුභයි කියලා බැලිය යුතුයි. වේදනා සංඥා සංකාර විඥාන නුවණින් පරීක්ෂණය කළ යුතුයි. හැබැයි කරුණක් මතක තබා ගන්න ඕනේ. මේ තාම නිවන් දකින්න මේක වර්ධව ගන්න එපා. නිවන් දකින්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩනවා නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොයාගන්න කරන පරීක්ෂණයක් නේ. මේ කෙලෙස් දුරු කරන්න හදනව නෙමෙයි, මේ කෙලෙස් දුරු කළ යුතු කෙලෙස් තියෙන්නේ කොතනද කියලා හොයන එක මේ කරන්නේ. අපි රූපය ගැන හොඳට කෙස් ලොම් නියදත් කියලා කුටුම කොටස් 32ක් කියලා 12 වශයෙන් හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවාම අපිට නුවණක් එනවා. එහෙනම් මේ ලෝභ දේශ මොහ නැත්තම් මගේ ආත්මය කියන හැඟීමක් එනවා. එහෙනම් මේක රූපේ තියෙනව නෙමෙයි. මොකද රූපේ හොඳට දැනගත්තට පස්සේ එහෙනම් දැන් මේක රූපේ දෛත්‍ය ධර්මතාවයක් නෙමෙයි කියන කාරණාවක් අපිට තේරෙනවා. එතකොට වේදනාවත් හොඳට බලනකොට තේරෙනවා එහෙනම් මේ අපිට දැනෙන ඇති වෙන මේ කෙලෙසි වේදනාවට අයිති වෙකුත් නෙමෙයි. සංඥාව සංකාරයේ විඥානය ගැන බලනකොට ඒවට වෙන වෙනම අනන්‍යතාවයන් තියෙනවා. මේ සංකාරයේ ලක්ෂණය මේකයි, සංකාරයේ මේ ස්පර්ශ නිසායි හටගන්න, ස්පර්ශ නැතිනකොට නැති වෙනවා කියලා සංකාරයේ ඇතිවීම නැතිවීම හොඳට දකිනකොට එහෙනම් මේ කෙලෙසි සංකාරයක් නෙමෙයි විඥානයක් නෙමෙයි කියන කාරණාවේ මේ එකින් එක නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරන්නේ මොකටද? එහෙනම් මේ උපදින කෙලෙස් මේ නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි කියලා අවබෝධ ගන්න. එහෙනම් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ රූපයත් නෙමෙයි, වේදනාවත් නෙමෙයි, සංඥාවත් නෙමෙයි, සංකාරත් නෙමෙයි, විඥානයත් නෙමෙයි. එහෙනම් මේනම් පරිබාහිර එකක්ද නේ කෙලෙස්? එහෙම එකක් වෙන්නේ නැද්ද? අන්තිමට මේ කෙලෙස්ය කියන කාරණාව හොයාගන්න අපි ආපු දවසට තමයි එදා අපේ ආමඳුර මතක් කළා. දුක සහ දුක්ඛ සමුදය කියන කාරණා දෙක අපිට වෙන් වෙන්නේ. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාව ටික තමයි කෙලෙස් කියලා. මේ ටික කෙලෙස් එහෙම වුණා නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉඳින්නේ එහෙම නැහැ. නමුත් අද අපිට මේ දෙක එකට සම්මිශ්‍ර වෙලා අපිට හිතෙන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ රූපේ තමයි. තණ්හාව තියෙන්නේ රූපෙමයි. වේදනාව ඇති වෙන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ වේදනාවටමයි. වේදනාව කියන්නේ තණ්හාවටමයි. නැත්නම් අපි කැමති මේ වේදනාවටමයි කියනවා. නැත්නම් මම කියලා කියන්නේ රූපෙටමයි. වේදනාව සංඥා සංකාර විඥානයට වලටමයි මම කියන්නේ. මේවා මගේ කියන අදහස. අන්තිමට මේ අපි නුවණින් බැලුවොත් අපිට හම්බ වෙනවා දැන් මේ පරිශ්‍රණය කරන්නේ කෙලෙස් නැතිකරන්න කරන එක නෙමෙයි. අපි දුරු කළ යුතු කෙලෙසේදීම දුරු කළ යුතු කෙලෙසේ තියෙන කොටන්ද කියන කාරණාව හොයාගන්නයි මේ පරිශ්‍රණය කියන්නේ. අන්තිමට අපිට හම්බ වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් මේ නාම රූප කියන ධර්මතා දෙක නිසාම හටගත්ත දෙකටම අයිති නොවුණු ධර්මතාවයක් විලා කෙලෙසේ මේ බව නොදන්න කමමයි මේ ස්කන්ධය කෙලෙස් වශයෙන් ඇතුළු කරන්න හේතුව. මේකයි මේක අවිද්‍යාව කියන උත්තරයට ආපු දවසට අපිට තියෙන මේ කෙලෙසිය දුරු කිරීම සඳහාම නුවණින් බලන එකයි. අපි කියමු දැන් අර තේරෙන අදහසකින් අපි ගන්න අර ධර්මිකී උපමාවෙම මං කිව්ව දැන් ධර්මිකයකට අපි ගොඩාක් කැමති. දැන් කැමැත්ත ලෝභේ දැන් අපිට මේ කැමැත්ත නැති කරන්න නම් ධර්මිකය නැති කරන්න ඕන. ධර්මිකී අනිත්‍ය දකින්න අපි මේ තණ්හාව නැති කරන්න. දැන් ධර්මිකී අනිත්‍ය දකින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ධර්මිකී අනිත්‍ය දකින්න අපි මොකද්ද කරන්න ඕනේ? ඈ ධර්මිකයේ අනිත්‍යතාවය බලන් අපි මොකද්ද කරන්න ඕනේ? ධර්මිකය ඇති වෙන හැටි නැති වෙන හැටි බලන්න. කොහොමද ධර්මිකය ඇති වෙන්නේ? ඔව් දැන් ඔහොම අපි කිව්වහම අපි ගොඩක් දුරට සමාහෙට ධර්මිකය ඇති වෙන හැටි කිව්වහම පස් දිය ගිනිතුලන් හින්දා ගහක් ඇතිලා ගහ නිසා දරකෝටි ඇතිලා කිව්වොත් හරියද? එහෙම දාවේ නෑනේ නේද? ගහ ඇති වෙන නැති වෙන හැටි බලන්න ඕන. කොහොමද නෑනේ? ධර්මිතිය ඇති වෙන නැති වෙන හැටි බලන්න ඕන. කොහොමද ධර්මිතිය ඇති වෙන්නේ? මේ කැලිටික මෙහෙම තියෙනකොට ධර්මිතිය ඇති වෙනවා, කැලිටික නැති වෙනකොට ධර්මිතිය නැති වෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් එහෙම තියෙනවා, ධර්මිතිය කොහින්දන් දාවේ, ධර්මිතිය කොහාටද යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? අපිට හොඳට නුවණක් තියෙනවා මේ කැලිටික මෙහෙම තිබ්බොත් ධර්මිතිය කියලා කාරණාවක් අපිට හම්බ වෙනවා නැවිලා. නමුත් මේ හේතු ටික මෙහෙම තිබ්බ හින්දාමයි මේ ධර්මිතිය හම්බ වුනේ. මේ හේතු ටික නැති වෙනකොට ධර්මිතිය කියලා එකක් තියෙනවා එහෙමද? නැහැ. ඒතකොට එයා දන්නවා හේතු ඇති කල්ලි ධර්මිතිය හැදෙනවා, හේතු නැති වෙනකොට ධර්මිතිය නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති වෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට ධර්මිතිය තිබුණ එකක් හෝ තියෙන එකක් එහෙම නෙමෙයි. එහෙනම් දැන් මෙයා මෙහෙම දැක්කහම ධර්මිතිය කියලා ආස කරනවද කෝටු වලට? එහෙම ධර්මිතියයි ධර්මිතියකින් දැන් වෙන දකනම් ධර්මිතිය කියන්නේ කෝටු ටිකමයි කියලා කෝටු දී හැදලුවේ ධර්මිතිය ධර්මිතිය තියෙන කැමැත්තෙන් තමයි කෝටු දී ටික දිහා බලලා කෝටු හොරකම් කරගෙන ගියේ. නමුත් දැන් කෝටු දිහා බලන්නේ නැහැ ධර්මිතියයි කියන එක. එයා දන්නවා මේක ධර්මිතිය නෙමෙයි ධර්මිතිය කියන කාරණාව ලෝකේ ඇති වුණා නම් ඇති වෙච්ච එක හේතුවක් විතරයි. ධර්මිතිය කියන කාරණාව අවස්ථාවට නැවුණු ධර්මතාවයක් මිසක තියෙන එකක් නෙමෙයි. එහෙනම් අපිට මෙච්චර කාලයක් අපි කැමැත්ත ඇති කරගෙන තියෙන අර දර කෝටු වලට අපි අපිට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ අර දර කෝටු ටිකටද? අපි කැමැත්ත ඇති වෙලා තියෙන්නේ දර මිතියකට. මේ දර මිතිය කියන එක බලන්න කෝටු වලයි කියකුත් නෙමෙයි සදාවට තියෙන එකකුත් නෙමෙයි. අපේ කෙලෙස්ිය සම්පූර්ණ වෙන්න කවදාවත් ඉඳදීයිද කියලා අපිට දුකම මිසක ලැබෙන්නේ අපේ අදහස සම්පූර්ණ කරගන්න කාරණාවක් තියෙද කියලා. කෝටුවක් ගත්තත් දර මිතියකින් එන පිපාසයෙන්ම සංසිඳෙන්නේ නැහැ. දර මිතිය කියන එක අපිට ලබා දෙන පුරෝගන්න පුළුවන් එකකුත් නෙමෙයි. දර මිතියකට ආස කරපු කෙනා දුකටමපත් වෙනවා මිසක. මොකද එයාගේ පිපාසය සංසිඳව ගන්න මොන හේතුපැත්තට ගිහිල්ලද ඵලයේ ඉඳලත් නැහැ. තේරුණා නේද? මෙයා දුකකටම කොටු වෙච්ච කෙනෙක් මිසක කවදාවත් වෙනනම් එයාට යන්න තැනක් නැහැ. ඒ වගේ අපි ධර්ම මිතිය නිසා ඇතිවෙච්ච කලේස වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙන මේ රූපයට අපිට හම්බ වෙන ධර්මතාවයට අපි මමයි කියලා හිතාගත්තාම දැන් අපි මමයි කියලා හිතාගෙන ඉන්න ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවට අයිතිත් නැහැ. අර මිත්‍ය කෝටු වලට අයිති නැහැ වගේ මේ ටිකට අයිතිත් නැහැ. මමයි කියන කාරණාව ස්ථිරව ලබන්න පුළුවන් එකකුත් නැහැ. මෙයා දන්නවා දැන් මම කියන කෙලෙසිය නිසා යම් කෙලෙසියක් උපදිනවා නම් මම කියන කෙලෙසිය නිසා තමයි මගේ කියලා කෙලෙසියක් උපදින්නේ. එහෙනම් මම කියන කෙලෙසිය නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? මම කියන ආත්ම සංඥාවේ අනිත්‍ය දකින්න ඕනේ. මම කියන ආත්ම සංඥාවේ අනිත්‍ය දකින්න අපි මොකද කරන්න ඕනේ? රූපය අනිත්‍ය, වේදනා සංඥා සංකාරය අනිත්‍ය දැක්කොත් හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? මම කියන කාරණාව ඇති වෙන හැටි හා නැති වෙන හැටි දැනගන්න වෙනවා. කොහොමද මම කියන කාරණාව ඇති වෙන්නේ? දැන් මේ අවස්ථාවේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ ඇති වෙනකොටම දැන් මේ මම ඇතිවලා එතන මම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික එහෙම නෙමෙයි. නමුත් මේ හේතු ටික නැති වෙනකොටම මම කියන කාරණාව නැති වෙනවා කියලා දැක්කොත් එයා මම කොහෙන්ද ආවේ මම කොහාටද යන්නේ කියලා අහන්න දෙන්නේ නැහැ. අතීත අනාගත දෙක දුවන්නේ නැහැ. වර්තමානයේදී මේ හේතු නිසාම මම කියන ආත්ම සංඥාව ඇති වෙන හැටිත් මේ හේතු නැති වෙනකොට මම කියන ධර්මතාවය නැති වෙන හැටිත් හොඳට නුවණින් දකිනවා. එහෙම දකිනකොට මේ මමයි කියන කෙලෙසියක් තියෙනවා නම් මේ කෙලෙසියේ හේතු ප්‍රත්‍යය හේතු නැති වෙන නැති වෙන එක හැටියට දකින මිසක මම හිටියා හෝ මම ඉන්නවා හෝ කියන කරුණට යන්නේ එතකොට ස්ථීර වූ මම කෙනෙක් යා නොදකිනකොට රූපයත් මම කියලා වේදනා සංඥා සංකාර විඥානත් කියලා මම කියලා නොදකිනකොට එයාට මේ ලෝකේ මමයි කියලා පවත්වන්න පුළුවන් තැනක් දකින්නේ නැහැ. එයා මෙන්න මෙයා දුක සහ දුක් සමුදය කියන කාරණා දෙක හොඳට වෙන් කළා දැනගත්තෙක් වෙනවා. එයාට පුළුවන්කමක් වෙනවා පහු කාලෙදී මේ ලෝකේ පැවැත්ම කියන්නේ මේ හේතු ටික නිසාම හටගන්න මේ ඵලය හේතුවට අයිති කියලා හිතන කවමයි මෙච්චර කාලයක් මේ නැවත නැවත සතර යන්න තිබුණ හේතුව අවිද්‍යාව කියලා කිව්වේ මේකමයි. ඒ නිසාමයි ඉතුරු කෙලෙස් කර්ම රැස් වුනේ. එහෙනම් කර්ම රැස් වුනේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ හේතුවයි ඵලයයි කියන කාරණා දෙක වෙන් කරගන්න බැරි වෙච්ච බව. එහෙනම් මේ හේතු ඵල ධම වෙන් කරගත්තොත් ඵලයේ හේතුවට අයිති නැහැ කියලා තේරුම් ගත්තොත් කවදාවත් එයා මේ හේතු ටික මම මගේ කියලා ගන්නේ නැහැ. මේකම දුකේ අවසානය කියලා දකිනවා. එතකොට මෙන්න මේ වගේ අවබෝධයක් ඇතිව අපි මේක කළොත් අපිට මම හැඟීම දුර වෙනවා. එතකොට අනිත් කරුණ කොයි වෙලාවකදී මම හැංගීම ඇති වුණත් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා මේ දැන් තියෙන හේතු ටික නිසා මේ මම හැංගීම ඇති වුණා මිසක මෙච්චර වෙලා හිටපු මමක් එහෙම නෙමෙයි. අපි කියමුකෝ දැන් හිරු එළියයි ගහයි පොළොවයි නිසා ඡායාවක් වැටුණොත්. ඡායාව කියන්නේ හිරු එළියද? ඡායාව කියන්නේ ගහද? ඡායාව කියන්නේ පොළොවද? එතකොට බෑන් හොඳට බලන්න මේ හේතු හිරු එළිය හේතුවක්. ගහ හේතුවක්. පොළොව හේතුවක්. ඡායාව කියන්නේ මේ හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. නමුත් මේ හේතු ටික නිසාම හටගන්න ඵලයක් ඡායාව කියන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. නමුත් මේ ඡායාව කියන ඵලය මේ හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ඔක්කොමත් නෙමෙයි. හේතු ටික නොයෙදිත් නෙමෙයි. හේතු යෙදුනට මේ හේතු ටික නෙමෙයි මේ ඵලය කියන්නේ. අපිට මේ ඡායාව දැකලා ඡායාව හොඳයි ලස්සනයි කියලා ඇතිගෙන කෙලෙසියක් උපන්නොත් මේ කෙලෙසිය දුරු කරන්න පුළුවන් ද පොළොව හාරලා හෝ ගහ කපලා කොටලා හාරලා? බෑ. මොකද අපිට ඇති උනේ නෑ මේ ගහින්වත් පොළොවෙන්වත් කෙලෙසයක්. එහෙම ඇති වුණා නම් මේක බලනකොට මේ කෙලෙසිය දුරු වෙයි. නමුත් හැමදාම අපිට හම්බුනේ ඡායාව හම්බ වෙන තැන ලෝකේ. අපි කෙලෙස් උපද්දවා ගත්තේ ඔතනින්. එහෙනම් දැන් අපිට කෙලෙස් දුරු වෙන්න ඕනේ මේ හේතු ටික නිසා හටගත්ත ඵලය හේතු නැතිවම ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධයෙන් මිසක. දැන් මේ ඡායාව දිහා බලලා මේක අනිත්‍යයි මේක අනාත්මයි මේක දුකයි කියන තීරණය අපි කරන්න ඕනේ එතෙන්ට මිසක මේ හේතු ටිකට නෙමෙයි. හේතු ටික ගැන බලන්නේ මේ උත්තරේ මෙතෙන්ට ගන්නයි. අපිට හම්බ වෙන ලෝකය නිත්‍ය සුභාත්ම නෙමෙයි කියන කාරණා උත්තරේ ලැබෙන්න ඕනේ මෙන්න මෙතනයි. මොකද අපි ඉන්නේ උතන නිසා. ඒ වගේ අපිට තණ්හාව ඇතිලා තියෙන දකින්න දෙයකයි. දකින්න දෙයකයි. දකින්න දෙය හරියට ඡායාව වගේ කියන්නකෝ. දකින්න දෙය නිර්මාණය වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ නිසායි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ කියලා කියන්නේ අර ගහ පොළොව හිරු එළිය කියලා හේතු ටික කිව්වා වගේ මේ හේතු ටික කියන්නේ මේ දැකීම නෙමෙයි. දැකීම කියන්නේ මේ පෙනීම නෙමෙයි. මේ පෙනීම කියන්නේ මේ හේතු ටික නෙමෙයි. අපිට මේ පෙනීමෙන් ඇති වෙන යමක් පෙනීම නිසා ඇති වෙන කෙලෙසිය දුරුකරන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික සම්මර්ථනය කරුවට හරියන්නේ නැහැ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයන් එක හටගත්ත ඵලයක් වෙන්නේ මේකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි නේද කියන තීරණය දිගවෙන්න. අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම අර ඡායාව තියෙන තැන වගේ අපිට හම්බ වෙන්නේ මේ ඵලය ඡායාව වගේ අපිට හම්බ වෙන්නේ දැකීම. දැකීම ඇති වෙච්ච හේතු ටික නුවණින් තමයි අපි උත්තේ. මොකද කාටද හම්බෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පදමත්ය පටන් ගත්තම දැනක් තිබා. අපිට හම් වෙන්නේ ගෑනු කෙනෙක් කිරිමියෙක් ළමයෙක් ගහක් ගියක් කියලා නේ. හම්බෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නෑ. හම්බෙලා ඉන්නේ නෑනේ නේද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර වලින් වෙනස්ව අපිට අරමුණු හම්බ වෙයිද ලෝකේ? එහෙම වෙන්නේ නැත්නම් එහෙනම් අපිට හම්බෙච්ච රූප වේදනා සංඥා සංකාර කොහෙද? ආගේ කාරණා මේ කියේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක්ම වැය වෙලා කෝටු පහක් වැය වෙලා හම්බුනේ නිතිය වගේ මේ පහක් වැය වෙලා අපිට හම්බුනේ දැකීම. ඒ කියන්නේ කෝපයක් දකින්න බව. අපිට හම්බෙන කෝපයක් දකින්න බව. මේ කෝපය දකින්න බව අපිට හම්බ වුනේ මේ හම්බ වෙන්නේ මෙතන වැය වෙච්ච හේතු ටිකක් තිබුණා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක්ම වැයවලා තමයි අපිට මේ දැකීමක් ගුනේ. නමුත් මේ දැකීම කියන්නේ අපිට පෙනෙන දේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නෙමෙයි. අපිට දැන් මේ පෙනෙන දේ කෝපයෙන් එන කෙලෙසිය දුරු කරන්න අපි මේ රූපය අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. මොකද මේව වෙන්වෙන්ව ඉඳලා අපිට කෙලෙස් ඇවිල්ලා නැහැ. මේව ඔක්කොම එකට එකතු වුණාට පස්සේ ඒ එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක් නැදීමෙන් ඇතිවෙච්ච කෙලෙසිය දුරු වෙන්න වෙන්නේ ඒ වගේ ධර්මතාවයක අවබෝධයකින්මයි. එහෙම නේද? එතකොට අපිට දකින දේ පිළිබඳව අහන දේ දැනෙන දේ දැනගන්න දේ පිළිබඳව අනිත්‍ය අපි දැක්කොත් දුක අනාත්මය දැක්කොත් එදාට අපිට මේ කෙලෙසිය දුරු වෙනවා. අද අපි රැවටිලා තියෙනවා දකින්නේ රූපේ එක්කෝ දකින්නේ රූප සංඥාව, එක්කෝ දකින්නේ හිතෙන්, අව එක්කෝ දකින්නේ රූපයක් නෙමෙයි රූප සංඥාව කියලා, එහෙම නැත්නම් දකින්නේ රූපය කියලා, එහෙම නැත්නම් දකින්නේ හිතෙන් කියලා. අද දවසේදී අපි මේ දැකීම ස්කන්ධයට අයිති කියන කෙලෙසයක් පවත්වනවා. මෙන්න මේකමයි තියෙන වැරද්ද. අපේ අඳුරියක එක මතක කරගන්නකෝ. දැනෙන්න තව ටිකක් මේ මාතේ ප්‍රශ්න කෙලෙසද
ඔව් දැන් මම ඒක උත්තරයක් ප්‍රශ්නයක් පොඩ්ඩක් කතා කරන්න ඊට පස්සේ මට ප්‍රශ්න යන්නේ.
දැන් මෙහෙම බලන්නේ ඇයි කියන කාරණාවක් අපිට අවශ්‍යයි. ඊට පස්සේ අපි කියමුකෝ එතකොට දැන් මේ අපේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුවේද කියන එකත්. මෙතනින් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට ධර්මිතියක් හම්බ වෙන්නේ දැන් මේ කෝටු ටික නිසාම ධර්මිතියක් හම්බ වෙනවා. කෝටු ටික නැතිව ධර්මිතියක් මෙතන නැති වෙනවා. කියන්නේ මේ නුවණ තිබුණොත් මොකද වෙන්නේ? නොතිබුණොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් දැන් ඊගාවට තියෙනවා. තව ඕක නිස්සාව නැහැ උතන. ඒක තව කොටසක් තියෙනවා ඕකෙදී දැන් අවිද්‍යාව නිසා ආශ්‍රව කියන කාරණාව. ඒ කියන්නේ දැන් අවිද්‍යාව ඇති කරන තමයි මේ හැම කෙලෙසයකටම ඉඩ තියෙන්නේ. අපි කියමු දැන් මේ කෝටු ටික මෙහෙම තිබුණාට පස්සේ පෙර නොතිබීම කෝටු ටික තිබුණු නිසාමයි ධර්මිතිය ඇති වුණේ කියලා අපි දැක්කොත් අපිට ධර්මිතිය ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් ධර්මිතිය දකින්න ගැටලුවක් නැහැ. නමුත් ධර්මිතිය කියපේක මේ හේතු ටික නිසාමයි කියලා දැක්කොත් මේක ඉස්සෙල්ලා තිබුණු ධර්මිතියයි කියන මුලාව නැති වුණොත් අපිට ඉස්සෙල්ල ධර්මිතියකින් ආපු දිගින් දිගටම ආපු ලෝභ දේශ දෙක අපි පවත්න්නේ නැහැ. මොකද මම උපමාවෙන් ගත්තේ. එතකොට මේ ධර්මිතිය මේ හේතු ටික නැති වෙනකොට ධර්මිතිය නැති වෙනවා කියලා දැක්කොත් ධර්මිතිය අනාගතයට ඇති බවක් නිසා උපදින කෙලෙස් උපදින්නේ නැහැ අපිට. ඔකද කියනවා අවිද්‍යාව නැති වුණාට ආශ්‍රව නැති වෙනවා කියලා. අද අපි පීඩා විඳින්නේ ওই තැනේ. වර්තමානයේ නෙමෙයි අපි දුක් විඳින්නේ. එක්කෝ අතීතයේ සිහි කළා එක්කෝ නූපන් අනාගතයේ සිහි කළා අපි දුක් විඳින්නේ. මේ tikai අපිට නැති වෙන්නේ. මේ දුක නැති කරන්න යන්නේ. අපි කියමු දැන් ඒ උපමාවෙන් වගේ ධර්මිතිය කෝටි ටික නිසා ධර්මිතිය දක්වා වගේ ඔන්න දැන් මේ රූප වේද ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය මේක හේතු ටික කියලා දකින්නකො හේතු ටික නිසා මේ දැකීමක් වෙනවා කියලා අපි දැක්කොත් දැන් මේ දැකීමට හේතු ටික දකින්න කොතනද? මෙතන. මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය කියන හේතු ටික නිසාමයි මේ දැකීම. මේ හේතු ටික එතකොට දැකීම කියන්නේ ඇහැ හෝ රූපය හෝ චක්කු විඤ්ඤාණය නෙමෙයි. එතකොට මේ හේතු ටික නැති වෙනකොටම දැකීම නැති වෙනවා කියලා දැක්කොත් මේ දැකීම පෙර නොතිබීම හටගත් එකක්. මේ දැන් තියෙන හේතු ටික නිසායි කියලා දැක්කොත් ඉස්සෙල්ලා දැකපු කෙනා දැන් දකින්නයි කියන අදහස නැති වුණොත් අහවලමට දැන්න නේද කියන කෙලෙසිය පවත්තන්ද එහෙම ආහාර නැහැ. අනේ අහව ඉස්සෙල්ලා දැකපු කෙනා නම් හරි හොඳයි කියලා ආපහු දකින්න එහෙම ආපහු බලන්න එහෙම කෙලෙසිය පවත්තන්න පුළුවන් කමක් එහෙම නැහැ. මොකද මේ හේතු ටික නිසාම නම් මේ දැකීම අපිට පේන්නේ. මේ හේතු ටික නැති වුණොත් මේ ඵලය නැති වෙනවමයි. මේ ඵලයෙන් ඵලයේ කිසිම සම්බන්ධයක් නැති බව එයා දකින්න. අපි කියමු ඔන්න දැන් මේ කන්නේ අපේ ගහේ අඹ ගෙඩියක් හැදෙනවා. මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා. ඔන්න අපි මේ අඹ ගෙඩිය කාලා ඇටෙත් උනම් පුච්චලා විසිකරුවා කියන්නකො. ඊගව වුරුද්දෙත් මේ ගහේ අඹ ගෙඩියක් හැදුනා. දැන් ප්‍රශ්නයක් නෑ මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා කියලා දකින්න. මේ කන්නේත් මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා කියන එකත් ගැටලුවක් නෑ. ඕන්න මේ ගහෙන් ගහේ යම් සම්බන්ධතාවයක් එකම සම්බන්ධතාවයක් නොවුනට නැවත පැවැත්වීම වශයෙන් සම්බන්ධතාවයක් තිබුණා කියලා හිතන්නත් පුළුවන් අපිට. එහෙම නොවුනා නම් මේක පවතින්නේ නෑනේ. නමුත් බලන්න මේ ගෙඩියෙන් ගෙඩිය සම්බන්ධතාවයක් තියෙනවද කියලා. මේ ඉස්සෙල්ලා කන්නේ තිබුණු ගෙඩියෙන් මේ ගෙඩියට මොකවත් ආව හෝ මේ ගෙඩිය යමක් ගත්තා හෝද ගෙඩියෙන් ගෙඩියට මොන විදිහකට සම්බන්ධයක් වෙනවද? ඒ වගේ එහෙනම් දැන් මේ ඇහත් රූපේ චක්කුඥාන නිසා යමක් පෙවුණු එක වගේ බලන්න ඇහත් රූපේ චක්කුඥානේ මේ කන්නේ තියෙන අඹ ගෙඩිය අඹ ගහ වගේ කියලා හිතන්නකෝ. මේ පෙනීම දැන් මේ කන්නේ නිසා හැදිච්ච අඹ ගෙඩිය වගේ කියලා හිතන්න. ඔන්න දැන් ඇහත් රූපේ චක්කුඥාන අහකට ගියොත් ඔන්න දැන් මේ හේතු ටික නැති වෙනකොට ඒ ගෙඩිය නැති වුණා. නමුත් මේ ගහේ පැවැත්ම කමක් නැ දකින්ද මේ ඇහි පැවැත්මට නැවත මේ ජීවිත සම්පතිය තියෙනකන් සිද්ධ වෙනවා කියලා. ආපහු මේ හේතු ටික එකතු වෙනකොට ආයෙත් මේ හේතු ටිකේ සම්බන්ධය දකින්න කමක් නැ නුවණින් මේ සම්පති රූපය කියලා ධර්මතාවයක් නොතිබුණා නම් අපි නැරළම යනවනේ. හිතපු තැන ආඩුව කෙරෙන තව එකක් ආවේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම සම්බන්ධතාවයක් දැක්කත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න ආපහු බලනකොට ඇහත් රූපයක් නිසා ආපහු පෙනීමක් ඇති වෙනවා. දැන් මේ පේන්නේ මේ කන්නේ මේ ගහන එකයි. දැන් මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසායි. දැන් බලන්නේ ඉස්සෙල්ලා පෙවුණු එකයි මේ පෙවුණු එකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. ඉස්සෙල්ලා පෙවුණු කෙනා දැන් පේනවායි කියලා ගන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලා පේන කෙනාගේ මේ පේන කෙනාගේ ඉස්සෙල්ලා පේන කෙනාට සම්බන්ධයක් තියෙනවද කියලා. මේ ඇත්ත දැක්කොත් අපිට පවත්තන්න බැරි කෙලෙසයක්. මේ කෙලෙසිය පවත්තන්න බෑ. ලෝභ දේශ දෙක පවත්තන්න බැරි වෙනවා. තේරණේ ඒකයි මෙතෙන් දිවෙන්න ඕනේ. අපිට මේ අවබෝධය තියාගෙන ලෝක පරිහරණය කරන්න බෑද? ඈ අපිට ඇලින් ගැටින් දැන් මේ ලෝකයේ හම්බ වෙනවා. හරි. දැන් ඇත්තක් දකින්නවා. අනවශ්‍ය අතීතයේ සහ අනාගතයේ අනුගිය කෙලේ තියෙන්නේ. අර මට බැනු කියා නේද එන්නේ කියන විදිහට මට බැනු කියා නේද එන්නේ කියලා කෙලෙස් දෙහිම පවත්තන්න පුළුවන්ද? ඇයි ඒ? කන ශබ්දය සෝත විඥානය නිසා අතීතයේ යම් ශබ්දයක් ඇහුණා නම් ඒක ඒ ටික එතනම නිරුද්ධයි. දැන් ඇහෙන කන ශබ්ද සෝත විඥාන නිසා මේ දැන් හේතු ටික මිසක ඇහත් රූපේක විඥාන නිසා යමක් පේනු නම් අතීතේ ඒ හේතු ටික නිරුද්ධනකොට මේ පෙනීම නිරුද්ධමයි. අර පෙවුණු කෙනා ඉන්න කතාවකේ මුකුත් නැහැ. දැන් මේ හේතු ටික නිසායි පේන්නේ. දැන් මේ හේතු ටික නිසා පෙනෙන සිද්ධියට අතීතයේ පෙනෙන සිද්ධියට සම්බන්ධයක් නැහැ. අපි දැක්ක හොඳට අඹ ගෙඩියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපිට දැන් හම්බ වෙන්නේ ඉස්සෙල්ලා දැකපු එකයි දැන් දැකපු එකයි අතර ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඉස්සෙල්ලා අහපු එකයි දැන් අහන එකයි අතර ප්‍රශ්නේ මිසක ඉස්සෙල්ලා කනේයි දැන් කනේයි ඉස්සෙල්ලා ඇහි දැන් ඇහි ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඉස්සෙල්ලා චක්කු විඥානේ දැන් චක්කු විඥානේ අතර ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඈ එහෙම ප්‍රශ්නේ නෙවෙයි නේද අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ ඉස්සෙල්ලා දැකපු එකයි දැන් දැකපු එකයි අතර ප්‍රශ්නේ. දැන් දකින්න එකයි අනාගතේ දකින්න එකයි අතර ප්‍රශ්නේ අපිට තියෙන්නේ නේ. මොකද අපිට හම් වෙන්නේ ඇසීම දැකීම දැනීම දැනගැනීම කියන මේ ආයතනෙන්ට හම් වෙන මට්ටමේ නේද? එහෙනම් මෙතන ඇත්තලේ වුණොත් අපිට ඊටහව කොහෙ නැහැ නේද? අපිට මේ අවබෝධය තියාගෙන ලෝකේ පරිහරණය කරන්න බෑ. ඈ අපිට එහෙම වුණොත් දැන් මේ ගණන් අහපු කෙනාට ගුටි කණ්ඩොත් ගුටි කපු කෙනාට බැනුම් අහන්නත් බෑ. ඇයි? මේ හේතු ටික නිසාම සද්දයක් දැනුම් ඇහුවා නම් ඒ හේතු ටික නැති වෙන්නේ නැති වෙනවා. තොර ගුටි කාප කෙනාට ගහන්නත් බෑ. ඇයි? අපි ගුටි කෑවයි කියන කායත් පොට්ටබ්බයත් කාය විඥානයත් නිසා ඇති වෙන මේ ධර්මතාවයන්ට අපි ගුටි කෑවයි කියලා පැනේවරන් ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ආයෙත් ගෙවුවොත් ඉස්සෙල්ලා ගුටි කාප වුණාට ආයෙ ගුටි ගන්න බෑ. ආයෙත් මේ හේතු ටික නිසාමයි. මොකද ඵලයෙන් ඵලයේ සම්බන්ධයක් නෑ. අපි හැම වෙලාවෙම වෙන්නේ මේ කන්නේ අඹගෙඩි මේ ඉස්සෙල්ලා අඹගෙඩියම නේද කියලා හිතාගෙන මේ අඹගෙඩිය කන්නේ ඉස්සෙල්ලා අඹගෙඩිය රහසේ කරගෙනයි. ගිය කන්නේ අඹගෙඩිය කයවහම රහසී කළා තමයි මේ කාරණේ ඒක දිහා බලන්නේ. ඒකයි මේ අපිට තියෙන කෙලෙසයක් මේ තියෙන්නේ. සමහර විට මේ කන්නේ ඇතුළත තියෙන පොහොර මෙව වෙලා මේ ඒකයි දැන් අයියෝ දිය රහයි කියනවා. මොකද ඉස්සෙල්ලා තිබුණ මට්ටම නැහැ. එතකොට මේ කන්නේ අපගෙදී දියරා වෙනස් වෙලා හේතු. එතකොට ඔන්න හරිනේ. ඉස්සෙල්ලකට රහයි. ආ දැන් මේ ටිකක් රහයි වගේ මේ දැන් දැක්වෙන්න. ඉතින් ඔන්න එතකොට ලෝභි. ඉතින් අපේ හැම වෙලාවෙම කෙලෙස් මට්ටම පවත්වන්නේ මෙන්න මේ ටික. මේ හේතුඵල ධර්ම බලන්න කියන එකෙන් කියන්නේ හේතු නිසා හටගන්න ඵලයත් හේතු නැති වෙන ඵලය නැති වෙනවත් කියන අවබෝධය ඇති වුණාම ඊට පස්සේ මේ අවිද්‍යාව නැති වෙනකොට අවිද්‍යාව නිසා ඇති වෙන කෙලෙසිය නැති වෙන නිසා ඒකයි අවිද්‍යාව කුමකටද අවිද්‍යාව නිසා ඇති වෙන්නේ? අවිද්‍යාවට හේතු මොනවාද? ආශ්‍රව. ආශ්‍රව වලට හේතු අවිද්‍යාව. ඇත්ත නොදැකීම නිසා ඇති වෙන කෙලෙසියක් තියෙනවා. ඒ කෙලෙසියට කෙලෙසිය ඇත්ත නොදැකීමට කෙලෙසිය ඒ නිසා ඇති වෙන කෙලෙසිය. ඒ වගේ දැන් අපි කියමුකෝ ආමේ මේ කෙනා හරි හොඳයි නැත්නම් මේ කෙනා නරකයි කියන කාරණාවක් අපිට එන්නේ මෙතන අපි කෙනයි කියන කාරණාව ගැටීම නැති වෙනු දකින්න කොට මේ හේතු ටික නිසා හම්බෙච්ච ධර්මතාවය මේ කෙනා කියලා අපි සිදු කරන්නේ කියන කාරණාව අපිට තිබුණේ නමුත් තිබුණොත් මේ කෙනා ඉස්සෙල්ලා හිටියා මේ කෙනා ඉන්නවා කියන කාරණාවෙන් එන කෙලෙසෙන්නේ නැහැ කෙනා කියලා සිදු කරන කාරණාව නෙමෙයි දෝෂය තියෙන්නේ. එවනම් පඤ්ඤප්තියේ දෝෂේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම දැන් වයසයි මගේ වයස මොහොකරා ගින්නේ නම් පඤ්ඤප්තිය වල එහෙම දෝෂයක් නැහැ. ඒ හින්දා ගැටලුවක් නැහැ දකින්න වර්තමානයේදී ඇත්ත ඒ ඇත්ත දැක්කේ ඇත්ත නොදැක්කොත් ඇත්ත නොදැකුන් නිසා ඇතිවෙන තව කෙලෙසියක් තියෙනවා. ඒ කෙලෙසින් අපි දුක් විඳින්නේ. අපිට ඕනේ මුදටම මුල මතක තබා ගන්න අපිට අවශ්‍ය දුක නැති කරන්න. අපි දුක් විඳින්නේ අපි කියමු දැන් අපේ ප්‍රියමනාප කෙනෙක් නැති වුණා. අපි මොකද කරන්නේ දැන් අනේ අවුරුදු ගාන දැන් දුක් විඳින අපේ අහවල නැති වෙලා කියලා. දැන් මොකක් නිසාද මේ දුක් විඳින කෙලෙස නිසා? ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච අතීතයේ තීකරකව දුක් විඳිනවා. එතකොට නූපන්න අනාගතේ මට මෙහෙම දෙයක් කරගන්න ඕනේ. තාම අනේ ලැබුණ නැහැ. අපි නූපන්න දේ ප්‍රාර්ථනා කරගෙන නොලැබින්නට තමයි දුක් විඳිනවා. එතන මේ වගේ දුකකින් තමයි මේ වර්තමානයේ අපේ මේ ජීවිතය සම්බන්ධ මේ පැවැත්ම විතරමයි තියෙන්නේ. අපි දුක් විඳී අපිට දුකක් නෑ වර්තමානයේ ඇත්ත ඇති ඇති හිතියෝ. ඈ බොහොම සුළු දුකක් විතරයි තියෙන්නේ මේ ස්කන්ධ පරිහරණය කරන මේ දුක විතරයි උරුම වෙලා තියෙන්නේ. වර්තමානයේදී. අපි වැඩි හරියක් දුක් විඳින්නේ මොකද්ද? මරණ අතීතයේ නූපන් අනාගතයේ කියන කාරණා දෙකින්. අතීතයේ මැරිලා අනාගතේ ඉපදිලා නැහැ දෙකම බොරු. බොරුවක් ඇති හැටි තරගෙන තමයි මේ දුක් විඳින්නේ. ඈ ඉතින් මේ අවිද්‍යාවකින් බොරුවකින් උපදින කෙලෙසේ දුක නැති කරන්න පුළුවන් මේ ඇත්ත ඇති හැටි දැක්කොත්. උන් ඔය නිසාමයි මේක බලන්න කියලා කියන්නේ. එහෙම බලන අපිට ඇත්ත තෝරගෙන දුක් නොවිඳ ලෝක ජීවත් වෙන්න පුළුවන්. හොඳට කටයුතු කරන්න පුළුවන් වේදට තොර හොඳට. මොකද මේ දැන් හම්බ වෙන කෙනා ප්‍රශ්නයක් නෑ දකින්න. මේ ධර්ම දෙන මහත්යම කියලා දකින්න. කාරණා ටිකට දකින්න මේ පෙනීම මේ පඤ්ඤප්තියෙන් ඇතුළු කරන බව දකින්න මේ පෙනීමට හේතු ටික මෙතනම මිසක මේ තිබුණ කෙනෙක් දකින්න නෙමෙයි මේ පෙනීමට හේතු ටික මෙතනම මේ හේතු ටික නැතිවෙන්න තියෙන මේ අවබෝධයයි ඕනේ. ඔකට මම අර උපමාවක් කියන්නේ දැන් අපි කණ්ණාඩි ඉදිරියට යනවා අපි ගිහිල්ලා මූණ බලනවා හැඩ බලනවා හැමතැනමත් බලනවා මේ මූණ ඇඟකට බලනවා ඔළුවත් හදනවා තව ටිකක් හැඩත් බලනවා ඒත් බලන්න කණ්ණාඩි දිහා බැලුවට අපි හොඳට දන්නවා කණ්ණාඩිද එබෙන්ද ඉස්තරගල මෙතන තිබුණේ නැහැ එබුණන් පස්සේ නැති වෙනවා කියලා අපි දන්න හින්දා අර කොච්චර බැලුවත් කිසිම දෝෂයක් එහෙම නැහැ. ඕනනම් කැඩපතට එතන ඒ ඡායාවට එක එක නම් පනවන්න. ඒ ඡායාව දිහා බලලා උන නන්දාන්ද නොඑක් වචන කියන්න හුරතල් කරන්න කතා කරන්න ඕන එකක් කරන්න. බයින්ද ආපෝ කණ්ණාඩි යනකොට මේ ඡායාවත් නැති වෙනවා කියලා දන්න අර වචන නිකම්ම වචනයක් විතරක් වෙලා. දෝෂයක් එමුද ඒද කියලා. ඒ මොකද අපි නොදන්නවා වුණාට අපිට නුවණ තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන නුවණ තියෙන හින්දා තියෙනවා හෝ ඉන්නවා හෝ කියන මට්ටමේ කෙලෙසයක් අපිට එන්නේ නැහැ. අපිට දැන් පැත්තක ඉන්නකොට කන්නාඩියේ තියෙන රූපය සිහි කළා එහෙම අපි කෙලෙසෙම උපදවා ගන්නවද නැහැ. මොකද ඒයි නැත්තේ එහෙම එකක් නැහැ. ඒකල කන්නාඩියේ ඡායාවක් අපේ රූපයක් ඇත්තෙම නැද්ද? මොකද නෑ කියන්නත් දැන් යන් නුවණක් තියෙන ඉබුනොත් හට ගන්නවා. නමුත් හැදිච්ච එකක් එහෙම නෑ. ඒ නුවණින් කන්නාඩි පරිහරණය කරන්න බැයිද? පුළුවන්. එහෙම කන්නාඩි පරිහරණය කරන්න බැන්න කන්නාඩි ඕනේ නෑනේ. නේද? කන්නාඩියෙනුත් වැඩ ගන්න පුළුවන්. ඒ වගේ ලෝකෙත් එහෙම තමයි මේ ඇහැ ඕනේ නෑ කියන්නේ නෑ. ඇහත් ඕනේ. ඇහෙන් වැඩ ගන්න පුළුවන්. නුවණ තියෙනවා. ඉතින් ඒ සඳහායි දැන් අපිට දහමක් අහන්න කියන්නේ භවනා කරන්න කියන්නේ මේ අවබෝධය ඇතුව ලෝකෙ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවබෝධිකින් යුක්තව ඉන්න. මොකද මේ හැම එකකම ප්‍රතිඵලයක් තියෙනවා අපි බලාපොරොත්තු වෙච්ච. මොකද දුක නැති කරනවා කියන. ඒ දුක නැති කරනවායි කියන කාරණාව වෙනවද කියන එක. මොකද දුක කියන කාරණාව යථාර්ථය අනුව බලනකොට නැතිලා තියෙන්නේ කෙලෙසේ. අපි යවත් දෙන්නේ ඉස්සල් ඉවර. මේ ප්‍රශ්න තිබුණත් අහන්න වෙලාවක් නැහැ කාලයකට. ඒ අප ධර්ම දේශනා වේදී අවශ්‍ය දේවල් කතා කරමු. ඈ එක දේවල් දෙකයි නේ. ඈ අම්මෝ මොබේ කාලකට අහන්න උල්ලංඝනය. දෙකට භාවනාව පටන් ගන්න තියෙන්නේ. ඈ අවුනේ එහෙමනම් දැරියේ නේද? අවසර අරගෙන ඉන්නේ. සංවිධායක මණ්ඩලයේ මම නේ මටත් යන්න පොටක්. එහෙනම් අවශ්‍යම ගැටුවද? ඈ? හා එහෙනම් ඉක්මනට ආන්න බෑ. හැබැයි ඔහුම වහවනා කරන්න දෙන්න දෙකට ඈ. නැගිටින්නත් නැතු. මොකද ප්‍රශ්නේ? නමුත් වැඩේ අපි පිළිකුල් භාවනාව කිරීමෙන් කරන්න ඕනේ මම කියන කෙලෙසිය දුරු කරන්න නෙවෙයි. නමුත් දැන් වැට දෙකල පෙවුණු කෙනාත් ඉඳලා තියෙනවානේ ප්‍රශ්නේ වෙලා උත්තරේ අර ගිහලා නැහැ. ඕක හරියට අපි තේරුම් ගත්ත නම් වෙන්න ඕනේ මමයි කියන අදහස දුරු වෙන්නයි ඕනේ. එහෙම වුණා නම් පිළින්න කෙනෙක් නැහැනේ. මොකද පිළින්න දැන් මේක බලනකොටම පිළින්න නිරුද්ධ වෙලා එතකොට පිළිකුල් භාවනා යද්දකීම විතරයි යාපෝ මේකට බය වෙන්න ඕන ඇට දෙකල පිළින්න කෙනෙක් නැහැ. ඉතින් දැන් මේ මං කියන කාරණාව මට තේරෙන්නේ නැහැ කාරණාව ගැඹුරයි. ඒ කියන්නේ දැන් යම් කෙලෙසයක් නිසා නම් මම කියන කෙලෙසය දුරු කරගන්න නම් පිළිකුල් භාවනාව කළේ ඒ භාවනාව සම්මුද වෙනවා කියලා කියන්නේ මම කියන කෙලෙසය නැති වෙන්න ඕනේ. දැන් මේ පිළිකුල් භාවනාව කරපු මමයි කියන කෙලෙසයක් ඇති වෙලා මිදක කෙලෙසය නැතිලා නැහනේ. ඈ මතකේ තියෙනවානේ. අපි තව ටිකක් මෙහෙමත් කරලා බලමු ගෑ. එහෙනම් මේ සාධිකාරය දෙන්නත්. එහෙනම් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡාව උතුම් නිවන් පිණසම පාරමිතාවක්ම වේවා. Thank you.